මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නුග ශීලයේ සමාදන් වෙනවා. নমস্কারයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සර්ණේන සද්ධින් ආදී වට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන් සම්පාදේ තබ්බං, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, යං කිංචි දුක්ඛං සම්භෝති සම්බං ආහාර පඤ්චයා, ආහාරාණං නිරෝධේන නත්ථි දුක්ඛස්ස සම්භවෝ, ඒතමාදීනවඤ්ඤත්වා දුක්ඛං ආහාර පඤ්චයා, සබ්බාහාරං පරිඤ්ඤාය සබ්බාහාරං අනිසිතෝ, ආරෝග්‍යං සම්මදඤ්ඤාය ආසවාණං පරික්ඛයා, සංඛාය සේවී ධම්මඨෝ සංඛං නෝපේති වේදගු. සදහවත් පින්වතුනි, සත්වයින්ගේ ජීවිතය රඳා පවතින්නේ ආහාරය මතයි. එහෙම නැමුත් භවදුක වඩන තණ්හාව ආහාරය තුල සැඟවිලා තියෙනවා. අන්න ඒක නිසා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා ආහාරය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු දර්ශනයක් ලෝකයා හමුවේ තබන්න. ඒ දර්ශනය කියවෙන ප්‍රකාශ කෙරෙන පටිච්චසමුප්පාද ධර්මයටම අදාළ ගාථා තුනක් තමයි අද අපි මේ 19 වැනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට ගත්තේ. සුත්තනිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රයේ තමයි මේ ගාථා තුන සඳහන් වෙන්නේ. මීට කලින් පටිච්චසමුප්පාද දේශනා කීපයකදීම අපි මේ සූත්‍රයේ දේශනා රටාව දේශනා පිළිවෙල මේ පින්වතුන්ට තේරුම් කරලා දීලා තියෙනවා. කෙටියෙන් සලකා ගත්තොත් සමුදය නිරෝධ කියන දෙපැත්ත අනුපස්සනාවකට නඟලා ඒ ධර්මකාරණා ඉදිරිපත් කරන දේශනා රටාවකුයි මේ සූත්‍රය තුල තියෙන්නේ. මෙතෙන්දී බුදුරජාන් වහන්සේ ආහාරය පිළිබඳව අර සමුදය නිරෝධය කියන දෙපැත්ත ද්වේතානුපස්සනාවකට නඟලා මිනිස් කරන ක්‍රමය පළමුවෙන්ම ඉදිරිපත් කරන්නේ හඳුන්වලා දෙන්නේ මෙහිමයි. මහණෙනි, මැනවින් ද්වේතානුපස්සනාවේ යෙදීමේ තවත් ක්‍රමයක් තිබිය හැකිදැයි අසන්න උන් නැතොත් තිබිය හැකියයි කිව යුතුය. කෙසේද තිබිය හැකි? යම් තාක් දුකක් හටගනීද ඒ සියල්ල ආහාර ප්‍රත්‍යිනි. මේ එක අනුපස්සනාවකි. ආහාරයන්ගේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුකෙහි හටගන්මක් නැත. මේ දෙවෙනි අනුපස්සනාවයි. යම්කිසි භික්ෂුවක් අප්‍රමාදීව කෙලෙස්තාවන වීරියෙන් යුක්තව මේ ද්වේතානුපස්සනාවේ යෙදමින් වාසය කරතොත් ඒ භික්ෂුවට ඵල දෙකකින් එකක් බලාපොරොත්තු විය හැකි. දිටු දැමියෙහිම මේ ජීවිතයේදීම රහත් ඵලය හෝ උපාදාන යමක් ශේෂ වී ඇතනම් අනාගාමි ඵලය. මෙන්න මෙහෙම ඉදිරිපත් කරලා තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට අර ගාථා වදාළේ. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං ආහාර පච්චය. යම් තාක් දුකක් හටගනීද ඒ සියල්ල ආහාර ප්‍රත්‍යිනි. ආහාරාණ නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භව. ආහාරයන්ගේ නිරෝධයෙන් දුකෙහි හටගැන්මක් නැත. ඒතමාදීනවං යත්වා දුක්ඛං ආහාර පච්චය. ආහාර ප්‍රත්‍යයෙන් වෙන මේ දුක ආදීනේ වශයෙන් දැන. සබ්බාහාරං පරිඤ්ඤාය සබ්බාහාරං අනිස්සිතෝ. සියලුම ආහාරයන් පිරිසිඳ අවබෝධ කරගෙන සියලුම ආහාරයන් නිවැළි. ආරෝග්‍යං සම්මදඤ්ඤාය ආසවාණං පරික්ඛ්‍යා. ආශ්‍රමයන් සම්පූර්ණ වශයෙන් පරිපූර්ණ වශයෙන් ක්ෂය කිරීමෙන් නියම ආරෝග්‍ය තත්වය අවබෝධ කරගෙන සංඛාය සේවී ධම්මට්ඨෝ සංඛං නූපීති වේදහු. ධර්මේ පිහිටියා වූ ත්‍රිවිද්‍යාවේ පරිතිරට ගිය රහතන් වහන්සේ ගිනීමට නොයේ. සංඛං නූපීති වේදගු. ඉතින් මෙන්න මේ ගාථා තුනෙන් ඉදිරිපත් කරලා තියෙන ආහාරය පිළිබඳ දර්ශනය ඉතාමත්ම ගැඹුරුයි. සාමාන්‍ය ලෝක සම්මත ආහාර ප්‍රඥප්තියට ආහාර සංකල්පයට වැඩිය ගැඹුරු සංකල්පයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන බව සංයුත්සඟේ නිදාන සංයුත්තේ ආහාර වර්ගයේන ආහාර සූත්‍රය කියවනකොට කෙනෙකුට පැහැදිලි වෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිමයි සංඛ්‍යා වහන්සේලා අමතර ප්‍රකාශ කරන්නේ. චත්තාරෝමී භික්කවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ඝාය. කතමේ චත්තාරෝ කබලින්කාරෝ ආහාරෝ ඌලාරිකෝ වා සුඛමෝ වා පස්සෝ දුතියෝ මනෝ සංචේතනා තතියා විඥානං චතුත්ථං. මේකේ තේරුම මහණෙනි, හටගත්තා වූ සත්වයින්ගේ පැවැත්මට හෝ හටගැන්මක් සොයන සත්වයින්ගේ සත්වයින්ට අනුග්‍රහය පිණිස හෝ වන ආහාර සතරක් ඇත. කවර සතරක්ද? රළු වූ හෝ සියුම් වූ හෝ පිඬු කොට ගන්නා ආහාරය. ඒක පළමුවෙන්න ස්පර්ශය දෙවැන්න, මනෝ සංචේතනාව තුන්වැන්න, විඥානි සිව්වැන්න හතරවැන්න. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ආහාර හතරටම නිදාණය හේතුව තෘෂ්ණාව බව, තණ්හා බව. මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. ඉමේච භික්කවේ චත්තාරෝ ආහාරා තණ්හා නිදානා තණ්හා සමුදයා තණ්හා ජාතිකා තණ්හා පබවා. මේ ආහාර හතරම අට්ටම නිධානය හේතුව නිධානය තණ්හාවයි. සමුදේ ඒක පැන නගින තැනත් තණ්හාවයි. එහි උපතත් තණ්හාවමයි. එහි ප්‍රභවස්ථානය හටගන්න පටන් ගන්න තැනත් තණ්හාවයි. ඔන්න ඔය විදිහට ආහාර සතර තණ්හාවට සම්බන්ධ කරලා පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම ඔන්න ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේ මහ පුදුම දේශනාවක් පවත්වලා තියෙනවා. ඒත් නිධාන වර්ගයේ තියෙන නිධාන සංයුත්තේ තියෙන පුත්‍ර මාංශ උපමාව කියන එක. මේ ගැන අපි යමක් සාමාන්‍ය වශයෙන් මීට කලින් දේශනාවල ප්‍රකාශ කරලා තියෙනවා. අද කෙලින්ම පටිච්චසමුප්පාදයට එල්ල කරලා ඒක දේශනාව විග්‍රහ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ පුත්‍ර මාංශ දේශනාව මහා ප්‍රබල සත්‍යා තුළ මනුෂ්‍යා තුළ සංවේගයක් ඇති කරන අන්තිමේ දේශනාවක්. ඉතාමත්ම කෙටියෙන් නමුත් මහා ගැඹුරු කාරණා කීපයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන කමඨහනක් වගේ ඒ කාර්යයට. ඔන්න මම ඉස්සෙල්ලා බුද්ධ වචනේ සූත්‍රයේ නැහැටි ප්‍රකාශ කරන්නම්. මෙන්න මේ විදිහට අපි සිංහලෙන් කියමු. යම්සේ මහණෙනි, අඹුසැමි යුවල කාන්තාර මාර්ගයකට ඇතුල් වෙනවා. සුළු මගට බතක් ආහාරයක් මාර්ගෝපකරණයක් සහිතව ඔවුන්ට ඉන්නවා එක ප්‍රියමනාප පුත්‍රයෙක්. කාන්තාර මාර්ගයේ අඩක් ගියාට පස්සේ මේ දෙදෙනා ගෙන ගිය ආහාරය කෙලවර වෙනවා. තව හුඟක් ඈතට යන්න මාර්ගයේ ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට මේ අඹුසැමි යුවල මෙන්න මෙහෙම කතා කරනවා. අපි යම් ආහාරයක් ගෙනෑවා නම් ඒක දැන් කෙලවර වෙලායි තියෙන්නේ. තව යා යුතු මාර්ගයකුත් තියෙනවා. ඒක නිසා අපි මේ අපේ එකම ප්‍රියමනාප පුතා මරලා ඝන මසුත් කටු මසුත් සකස් කරගෙන ඒවා අය පුත්‍ර මාංශය අනුභව කරමින් අපි ඉතිරි කාන්තාර මාර්ගයේ යම්. එහෙම නැත්නම් අපි තුන් දෙනාටම මැරෙන්න සිද්ධ වෙනවා. එහෙම හිතලා මහණෙනි, මේ අඹ සැමියුල තමන්ගේ එකම පුත්‍රයා මරලා ඒ පුත්‍රයා මරලා ඝන මසුත් කටු මසුත් සකස් කරගෙන ඒ පුත්‍ර මාංශය කමින් කාන්තාරේ ඉතිරි කොටස ගෙව්වා. නමුත් ඒ පුත්‍ර මාංශය කනාතරේ මේ දෙන්න ලෙහි අත් ගසා ගන්නවා, පපුවට ගහ ගන්නවා. කෝ අපේ එකම පුතා, කෝ අපේ එකම පුතා කියලා. ඔන්න ඊළඟට ප්‍රශ්නය බුදුරජාණන් සංඝයා වහන්සේගෙන් අහන ප්‍රශ්නය. මොකද මහණෙනි හිතන්නේ, ඒ අඹුසැමි යුවල අර ඒ තමන්ගේ දරුවගේ ආහාරය ගත්තේ ක්‍රීඩාව විනෝදය සඳහාද? ශරීර ශක්තිය ඔය පොරබදන් නොවුන් වගේ ශරීර ශක්තිය ඇති කර ගැනීම සඳහාද? ශරීරය හැඩ වැඩ ගැන්වීම සඳහාද? අලංකාර කර ගැනීම සඳහාද? නැකමිය ස්වාමීන් කියලා සංඝයා වහන්සේ පිළිතුරු දෙනවා. මහණෙනි, මෝපිය දෙදෙන දරුවගේ ආහාරය ගත්තේ හුදෙක්, ඒ වචනේ මතක තියාන්න, හුදෙක් කාන්තාරයෙන් එතර වීම සඳහා නොවේද? එසේ මේ ස්වාමීන්. ඔන්න ඊළඟට ඒ උපමාව කතාව එතන ඉවරයි. ඊළඟට සංඝයා වහන්සේලා කියනවා, මහණෙනි අන්න එසේ, අන්න ඒ අන්දමින් කබලින්කාර ආහාර නම් වූ ඒ රළු ආහාරය දත යුත්තේ කියලා. ඒක දැනගත්තොත් හරියට පිරිසිඳ අවබෝධ කරගත්තොත් ඒකේ ආනිසංසක් කියනවා. පිඬුකොළ ගන්නා ආහාරය හරියාකාර තේරුම් ගත්තොත් පංචකාම ගුණික රාගයක් තේරුම් ගත්ත වෙනවා. පංචකාමය හා සම්බන්ධ රාගයක් තේරුම් ගත්ත වෙනවා. පංචකාමය හා සම්බන්ධ රාගය තේරුම් ගත්තොත් ඒ ආර්ය ශ්‍රාවකයා නැවත මේ ලෝකෙට එන්නේ නැහැ, අනාගාමී වෙනවා. ඉතින් ඔන්න ඔච්චරයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. නමුත් අපිට කියන්න සිද්ධ වෙනවා අවාසනාවකට වගේ අටුවාචාරීන් වහන්සේ මෙතෙන්ට එකතු කරනවා ඉතාමත්ම ලාමක බොළඳ කතාන්තරයක් මේ වටිනා බුද්ධ දේශනාවේ අගේ අඩුවෙන. මෙන්න මේ විදිහට අටුවාචාරින් වහන්සේ ලස්සන කතාව ඉදිරිපත් කරන්නේ. ඔන්න අර කාන්තාරී යන ඒ යුවල, අඹුසැමි යුවල ආහාරය ඉවරුණාට පස්සේ මොකද කරේ? කාන්තාරයේ තියෙනවලු කොලාඩු ගහ, ඔය ගහ යට දෙන්න ඉඳගත්තලු. ඉඳගෙන මෙන්න මෙහෙම සාකච්ඡා කරනවා. අර පුරුෂයා කියනවා භාර්යාවට, දැන් අපේ ආහාර ටික ඉවරයි. ඊළඟට කියනවා, මේ ඉදිරි මාර්ගයේ මට ගොවිතැන් වෙනදාන් ආදී ඒ රක්ෂාවක් කරලා කියක් නමක් උපගන්න ක්‍රමයකුත් නැහැ. ඒක නිසා මේ භාර්යාවට කියනවා, මාව මරලා මේ දරුවත් එක්ක කාන්තාරින් නෙතර වෙන්න කියලා. එතකොට භාර්යාව කියනවා, නෑ නෑ දැන් මේ කාන්තාරයේ ඉදිරි මාර්ගයේ මට නූල් කටිනවා වගේ රස්සාවක් කරන්න දැනගුත් නැහැ. ඒක නිසා ඔබ මාව මරලා ගලුවත් එක්ක කාන්තාරෙන් එතෙර වෙන්න. ඊළඟට ආයිමත් ස්වාමි පුරුෂයා කියනෝ අම්මා මළොත් එහෙම දරුවා ජීවත් වෙන්නේ නැහැ. ඒක නිසා දැන් කරන්න තියෙන්නේ අපි ජීවත් වෙ හිටියොත් අපි වෙන දරුවෙක් ලබමු. මේ දරුවා මරලා අපි මස් කමින් යමු. එහෙම කියලා එතනින් ඊළඟට ඔන්නේ මෙහෙමයි තියෙන්නේ. අර අම්මා තාත්තා ළඟට යවවලු පුතේ තාත්තා ළඟට යන්න කියලා මන් නම් මරන්න බෑ කියලා. තාත්තා අම්මා ළඟට එවනවලු අනේ මටත් මරන්න බෑ. මොකද තාත්තා කියනවා මේ මම මෙච්චර මේ විහෙද මහන් කියලා මේ දරුවා ඇති දැඩි කරේ. අම්මා කියනවා මං මේ කෝවිල් ගානේ ගිහිල්ලා ආයතනා කරලා යන්තම් දරුවා මේ ගසොන්සක් උසේ තියාගෙන මේ කරගෙන අනේ මටත් මරන්න. ඔහොම ඔහොම දරුවා තාත්තා අම්මා අතර යන අතරේ මේ එක එක ගහයට ඉන්නේ. ඒ වුණාට යන අතරේ දරුවා ඉබේ මැරුණලු. ඔන්න වැඩවල හැටි. ඉබේ මැරුණාට පස්සේ ඉතින් මොකද කරන්නේ? අඬලා දොඩලා අර මස් ටික කෑවලු. බණන් අර බුද්ධ දේශනාවේ සංවේගජනක ඒ අර්ථයෙන් පිටින්ම සිඳුනා. නමුත් ඒකට එකතු කරන්න සිද්ධ වෙනවා. අද සිංහල පොතපත කියවන පාඨකින්ට කියවන්න ලැබෙන ධර්ම විනය සංග්‍රහ පොත හැම එකකම වගේ දකින්න ලැබෙන්නේ අන්න අර බොළඳ කතාන්තරයේ බුද්ධ දේශනාවලු. බලන්න බුද්ධ දේශනාව යටපත් වෙන හැටි. මේ උන්වහන්සේ එහෙම එකක් ආඳන්නේ නැත්තේ මොකක්ද? අපිට මොකක් නිසාද කියලා හිතන්න තියෙනවා. උන්වහන්සේ හිතන්නේ නැති මේ බුද්ධ දේශනාව මෙහෙම තිබුණොත් මේ අටුවාචාරින් වහන්සේ හිතන්නේ නැති අම්මලා තාත්තලා දරුවා මරන්න පටන් ගන්න එක. ඒක නෙවෙයි පින්නතුනේ ඒතන අදහස්. මහා ගැඹුරු අදහසක් එතන තියෙනවා. මේ ආහාරය සමස්තයක් වශයෙන් කොයිතරම් භයානකද? ආහාර තෘෂ්ණාව කියන එක පෙන්වන්නයි උපමා කතාව එතන දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ. මේකට අපි මේ පින්නතුන්ටත් තාම සැකයක් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒකට තව එකක් අඳමු. දැන් මේ පින්නතුන් සමහර විට කියවලා ඇති සතිපට්ඨාන සූත්‍රයේ ඒකේ තියෙනවා ධාතු මනසිකාර්ය පිළිබඳ එක්තරා උපමාවක් බුදුරජාණන්සේ දීලා. ගව ඝාතක උපමාවක් තියෙනවා. යම්සේ ගව ඝාතකයෙක් හෝ ගව ඝාතකයෙකුට වැසියෙක් හෝ ගවයේ ගව දෙනක් මරලා කැබලි කරලා හතරමං සන්ධියක තියාගෙන ඒ මස් බිදුණු විකුණනවා. ඒ විකුණන වෙලාවට ගව දෙනක් කියලා හැඟීමක් ඇති වෙන්නේ නැත. අන්න ඒ විදිහට යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමාගේ මේ ශාරීරියේ මේ තිබෙන හැටිම මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරට විවච්ඡේදනය කරලා බලන්න කියලා. ඉතින් එතන බුදුරජාණන් වහන්සේ ගව ඝාතනයට අනුකූල අනුබල දුන්නා නෙවෙයිනේ. ඒක උපමා කතාවක් පමණයිනේ. ගව ඝාතකයා කියන්නේ නිර්දය පුද්ගලයෙක්. යා ගව දෙන මරන්නෙත් නිර්දය හැටියට. කැබලි කරන්නෙත් නිර්දය හැටියට. විකුණන්නෙත් නිර්දය හැටියට. අන්න එහෙම නිර්දය අන්දමින් තමන්ගේ මේ තමන් ප්‍රිය කරන ආදරය කරන මේ ශාරීරියේ හතර ධාතු හතරට කපලා විවච්ඡේදනය කරලා මානසිකාර්යය දවන්න කියන එකටයි බුදුරජාණන්සේ උපමාව දුන්නේ. අන්න එහෙම උපමාවක් මෙතන තියෙනවා. ඊළඟට මේ පින්නතුන් සමහර විට හිතන්න පුළුවන් මෙතන මේ පුත්‍ර මාංශ උපමාව දැන් ඔය නිර්මාංශ මාංශ කතාන්තරත් බොහෝ සමාධිය යන නිසා මේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ මාංශ උපමාව ගැනයි කියන්නේ මාංශ භක්ෂණක එහෙම නැත්නම් මාංශාහාරය ගැන කියලා. මෙහි පින්නතුනි සමස්තයක් වශයෙන් ආහාරය ඇති භයානකත්වය පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ මේ උපමාව දුන්නේ. අද වුණත් හිතලා බලන්න පින්නතුනි මං මේ දේශනා මේ වගේ මේ මාතෘකාව උඩ දේශනාවක් පවත්වපු අවස්ථාවක මේ පින්නතුන්ට මම කිව්වා මේ බත් අපේ බත්පතේ තියෙන බත් ඇටයකට කතා කරන්න පුළුවන් නම් කියාවි කොයි තරම් ලේ කඳුළු මැද්දේද තමන් උපන්නේ කියලා. දැන් ඒ මදිවට පින්නතුනි ඔය රසායන ද්‍රව්‍ය වලින් සිය දහස් ගණන් කුඩා සතුන් මරණ මේ කෘෂි කර්මයක් යටතේ බත් ඇටයකට කතා කරන්න නෙවෙයි අඬන්න පුළුවන් නම් අඬන. ආන් මේ වගේ සංවේගජනකයි ආහාරය කියන එක සමස්තයක්. මාංශාහාරය පමණක් නෙවෙයි නිර්මාංශාහාර. ඉතින් අන්න එක ගැන කලකිරෙන්නේ මේ බුදුරජාණන් උපමාව දීන්නේ අපි එක වර්ධවල තේරුම් ගන්න නරක. ඔන්න එතකොට ඒක ඒ ටික දැනට අපි ඉදිරියටත් ඒකට අදාළ දේවල් කියන්න වෙනවා විශේෂයෙන්ම. නමුත් දැනට හඳුන්වලා දෙතොත් කබලින්කාරාහාර නම් වූ ඔය රළුව හෝසියුම් හෝ පිඬු කොට ගන්න ආහාරය පිළිබඳව උහුමයි තියෙන්නේ. ඊළඟට ස්පර්ශ ආහාරය හඳුන්වන්නේ මෙහෙම. කෙසේද මහණෙනි ස්පර්ශ ආහාරය දත යුත්තේ? ඔන්න ඒකටත් අර වගේ මහණෙනි හැම ගිහිච්ච ගව දෙනක් ඉන්නවා. නිච්චම්මා ගාවී කියලා තියෙන්නේ. හැම ගිහිච්ච ගව දෙනක් කියනකොට හිතන්න නරකයි ඔය ගව ඝාතන මඩුවේ එහෙම් පිටින්ම හැම ගැහුව එකෙක් නෙවෙයි. අපිට හිතන්න තියෙන්නේ එළ දෙනගේ ඇඟේ කොටස් සමහර තැන්වල හැම ගිහිල්ලා. එතකොට එහෙම තුවාල වෙච්ච එළදෙනක් බුදුරජාණන් මෙන්න මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. ඒ හැම ගිහිච්ච එළදෙනක් බිත්තියක් ළඟ ඉන්නව නම් බිත්තියේ ඉන්න සතුන් ඒ තුවාලවලට ඇනලා ඒ එළදෙන කාලදාන. ගහක් යට හිටියොත් ගහේ ඉන්න සතුන් අර තුවාලවලට ඇනලා කාලදාන. වතුරට බැසුවොත් වතුරේ ඉන්න සතුන් ඒ තුවාලවලට ඇනලා කාලදාන. එලිමහනේ හිටියොත් අහසෙන් එන සතුන් කාලදාන. යම් යම් තැනක මේ හැම ගිහිච්ච එළදෙන සිටිනවනම් ඒ තැන්වලදී කාලදානවා. එහෙම කියලා එච්චරයි බුදුරජාණන් කියන්නේ. එසේ මහණෙනි ස්පර්ශාහාරය දතියුත්ති කියලා ඊළඟට ඒක හරියට තේරුම් ගත්තොත් ඒකේ ආනිසංස කියනවා. ස්පර්ශාහාරය හරියාකාර තේරුම් ගත්තොත් සැප දුක් නොදුක් නොසුව කියන වේදනා තුනම පිරිසිඳ අවබෝධ කරගත්ත වෙනවා. ඒ වේදනා තුන හරියාකාර තේරුම් ගත්තොත් ආයිත් ආර්ය ශ්‍රාවකට කරන්න දෙයක් නැහැ රහත්. අන්න බුදුරජාණන් ඒ කර්මස්ථානයේ ශක්තිය කිව්වා. ඉතින් මේකටත් අපි පුංචි අටුවාවක් දැනට කිව්වොත් මේක කලිනුත් අපි ප්‍රකාශ කළා උපමාවේ තියෙන ගැඹුර අපි අර කෙටි වාක්‍යකින් කිව්වොත් දැන් අපි දන්නවා ස්පර්ශය කියන එක නැත්නම් වේදනාව කියන එක ස්පර්ශය ප්‍රත්‍ය කරගෙනයි තියෙන්නේ. ස්පර්ශය නඳා පවතින්නේ අපේ මේ තුනි හැම උඩයි. ඒක කවුරුත් දන්නවනේ තුනි හැම උඩයි. එතකොට දැන් ඔන්න හිතන්න අපේ වම් අතේ තුවාලයක් නැහැ. දකුණු අතේ තුවාලයක් තියෙනවා. විල්ලු උදරෙද්දක් වම් අතේ අතුල්නකොට සැපතක් දැනෙනවා. සැපක් දැනෙනවා. දකුණු අතේට කිට්ටු කරනකොට ඌයි කියයි. අන්න ඒ වගේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි මේක හකුළු වල දැක්වුවා එක්තරා වාක්‍යකින්. ඒක තව ටිකක් සංශෝධනය කරලා කිව්වොත් මෙහෙම කියන්න පුළුවන්. හැම තිබුණාම දැනෙන සැප වේදනාවත්, හැම ගිහාම දැනෙන දුක් වේදනාවත් බුදුරජාණන් වහන්සේ සංසන්දනය කරනවා මෙතන. සංසන්දනය කරනවා. එතකොට ඇත්ත වශයෙන් බලනව නම් හැම කියලා කියන්නේ තුවාල වෙලුම. මොකද එහෙම කියන්නේ මුළු ශරීරයම වණයක් හැටියට ගඩක් හැටියට දක්වලා තියෙනවා අසුබ භාවනා. ගණ්ඩ භූතෝ, රෝග භූතෝ, වණ භූතෝ. එතකොට මුළු ශරීරයම වණයක් නම් හැම තුවාල වෙලුමක්නේ. තුවාල වෙලුමක්. ඉතින් ඒ ඔක්කොම කියන්නේ මොකටද? අන්න අර ස්පර්ශය පිළිබඳ කලකිරීමට. ඒක තුලින් නිවන් දකින්න පුළුවන් නිසා රහත් වෙන්න පුළුවන්. ඔන්න ස්පර්ශාහාර. ඊළඟට මනෝ සංචේතනාහාර. කෙසේද මහණෙනි මනෝ සංචේතනාහාරය දතියුත්. ඒකටත් දෙන උපමාව. කත්ම ගැඹුරු උපමාවක් නේ. ඔන්න පුරුෂයෙකුගේ තරම් ගැඹුරට තියෙන අඟුරු වලක්. දුම්වත් දැල්වත් නැති මහා තනිකර ගිනි අඟුරු වලක් තියෙනවා. එතෙන්ට එනෝ යම් කිසි පුරුෂයෙක් ජීවත් වෙන්න කැමති, මැරෙන්න කැමති, සැපයට කැමති, දුකට කැමති පුරුෂයෙක් එනවා. ඒකම ශක්තිමත් පුරුෂයින් දෙන්නෙක් කියලා අර මිනිහාගේ අත් දෙකෙන් අල්ලගෙන ඇදගෙන යනවා අර ගිනි අඟුරු වලට දිහා. එතකොට අර මිනිස්සයා ඒ ගිනිවල දිහාවට ඇදිලා ගියාට මොකද? ඒ පුද්ගලයාගේ හිත, එතන කියනවා චේතනා, පත්තනා, පණිදි, චේතනාව, ප්‍රාර්ථනාව, ඉලක්කය ගිනිවලින් මෑතට. ඒ අතර මේ අතර හැරෙනවා මේ බේරෙන්න. නමුත් ඇදගෙන යන. ඉතින් එහෙම අන්න ඊළඟට කියන බුදුරජාණන් එතන එච්චරයි කියන්නේ පුනාට. අන්න මහණෙනි එසේ මනෝ සංචේතන ආහාරය දතියුක්ති. මනෝ සංචේතන ආහාරය හරියට පිරිසිඳ අවබෝධ කරගත්තොත් ඒ ආර්ය ශ්‍රාවකයා කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා කියන තණ්හා තුනම අවබෝධ කරගත්ත වෙනවා. ඒ තණ්හා තුන හරියාකාර අවබෝධ කරගත්තොත් ඒ ආර්ය ශ්‍රාවකයාට ආයි කරන්න දෙයක් නැහැ රහත්. ඉතින් මෙන්න මේකේත් අර්ථය අපිට ටිකක් විවරණය කරන්න වෙනවා, අටුවාවක් දෙන්න වෙනවා. මොකද මේ කියන්නේ? මොකද්ද මනෝ සංචේතනාවේ තියෙන මේකේ තියෙන දුක් ස්වභාවය? ඒක මේ පින්නතුන්ට අපි පුංචි නිදර්ශනයක් කිව්වොත් දැන් අපි රෑ නින්දට යනවා. හෙට දවසේ විශාල නායකරයක් නෑ ගෙවන්න සල්ලි සොයා ගන්න ඕන. නිදි දෙව්දුව ඒවිද? ඒ අතට යනවා, මේ අතට යනවා, සිතිවිලි චේතන මනෝ සංචේතන බලාත්කාරයෙන් ඇදගෙන යනවා. අන්න එයින් පේනවා. එතකොට ඒ වගේම ඔන්න තව පහසු උපමාවක් කියමු. දැන් අර මුවා මිරිගෝස්සේ දුවන්නේ. මුවාට අර අතන ඒ තණ්හාව නිසානේ, අර වතුර ටික බොන්නව නිසානේ. එතකොට අතන තියෙනවා කියලා දුවන වැටි දුවන්නේ. දුවන්න බෑ. නමුත් බලාත්කාරයෙන් ඇදිලා යනවා ඒ තණ්හාව නිසා වතුර. ආන්න එතකොට තෘෂ්ණාවේ ස්වභාවය ඒක තුල අර මනෝ සංචේතනාව ක්‍රියාත්මක වෙනකොට අන්න තෘෂ්ණාවේ ස්වභාවය තේරුම් ගන්නවා. ඒකට ඒ ඇති කියලා හිතමු. එතකොට ඒ මනෝ සංචේතනාහාරය. ඔන්න ඊළඟට ඊට වඩා ගැඹුරු එකක් අන්තිමට එන්නේ. කෙසේද මහණෙනි විඥානාහාරය දතියුත්තේ? ඒකට මෙන්න මෙහෙම උපමාවක් බුදුහාමුදුරු දෙන්නේ. යම්සේ මහණෙනි ඔය රජ කෙනෙකුගේ ඇමතිවරු හරි අලුගෝසුව හරි වං පහරන හොලෙක් අවුරු හරි පල් හොරෙක් අල්ලගෙන ඇවිලා රජුරුවන්ට ළඟට ගෙනත් පෙන්නනවා. මෙන්න දේවයන් වහන්සේ මේ සුදුසු දඬුවමක් මේ තැනැත්තට කරන්න දෙන්න කියලා. එතකොට මේ රජුරුව කියනවා, එහෙනම් එම්බල පුරුෂය ගිහිල්ලා මෙයා අරගෙන ගිහිල්ලා උදේවරුවේ මෙයාට දෙන්න අඩයටි පාරවල් 100ක් දඬුවම හැටියට. ඔන්න ඒක කළා අර මිනිස්සු යගෙන ගිහිල්ලා, අර අපි හිතමු වදකයා ගිහිල්ලා. එනාට දවල් අහනවා මේ රජුරුව, කොහොමද අර මිනිස්සයා තාම ජීවත් වෙනවා? ආ එහෙනම් ගෙනි ආයි අරගෙන ගිහිල්ලා දවල්ටත් දෙන්න අඩයටි පාරවල් 100ක්. හැන්දේවි අහන, කොහොමද අර පුද්ගලයා තාම ජීවත් වෙනවා? ආ එහෙනම් ගෙනිහිලා තවත් 100 කසායක් දෙන්න. ඉතින් ඔන්න ඊළඟට බුදුරජාණන් සංඝ ගානවා. මොකද මහණෙනි හිතන්නේ, දවසට අර විදිය අඩයටි පාරවල් 300ක් දෙන මේ පුද්ගලයා දුකක් විඳිනවද? මොකද භාග්‍යතුන් වහන්සේ නොවිඳින එක දඩයටි පාරක් වුණත් දුකක් දුම්නසක් ඇති වෙනවා කියලා ඔන්න උත්තර දෙන. ඔන්න එච්චර එතනින් ඉවරයි ළඟට. අන්න මහණෙනි, එසේ විඥානාහාරය දත යුත්තේ. විඥානාහාරය හරියට පිරිසිදු දැනගත්තොත් ඒ තැනැත්තා නාම රූපය තේරුම් ගත්තා. නාම රූපය පිරිසිදු අවබෝධ කරගත්තා. ඒ තැනැත්තට ඒ රාජ ශ්‍රාවකට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ඔන්න විඥානාහාරය. ඒක ඔක්කොටම වඩා අමාරුයි තේරුම්. විඥානයේ දුකක් හැටියට පිළිගන්න කවුරුවත් කැමැතිද? ඔන්න ඒකටත් අපි පුංචි නිදර්ශනයක් දෙමු. මේ කාලේ හැටියට දැන් මේ ඒ කාලේ අඩ යටි කියලා දෙකක් තිබුණා. නමුත් මේ රූපවාහිනියම නරඹන, දවස පුරා රූපවාහිනිය නරඹන පින්නතුන්ටත් යම් කිසි ප්‍රහාර එල්ල වෙනවා. ඒකට මේ අමුතු වචනයක් මම යොදන්නේ තේරුම් ගන්න බලන්න කාලීන භාෂාවට අනුව. දැන් මේ රූපවාහිනිය නරඹන මේ පින්නතුන්ට උදේ දවල් හවස විඳින්න වෙන්නේ අඩ යටි නෙවෙයි, ඇඩ් යටි. ඔය ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් එල්ල කරන වදකයින්, ව්‍යාපාරික වදකයින් එල්ල කරන ඇඩ් යටි පාරවල් කන්න වෙනවා. ඊළඟට අනිත් පැත්ත හිතන්න, රාත්‍රියේ වුණත් නගරයේ වීදියකට ඇතුල් වෙන්න විදුලි බබුලු තියෙන. අපි දිහා බලන අපි ආයතන දිහා බලන්න කියලා නොයෙකුත් උපක්‍රමවලින් අපේ අවධානය දෙගන්න. අන්න ඒක දුකක් බවත් සාමාන්‍ය ලෝකයට තේරෙන්නේ නැති විඥානේ තියෙන නිසා. විඥානේ නිසානේ ඒ අඩ යටි පාරවල් කමින් මේ දීර්ඝ කාලයක් සංසාරී අපි ඇවිල්ලා තියෙනවා. ඒක නාම රූපේ නිසා වෙන බවවත් දන්නේ නැහැ. ඔන්න ඔය විදිය තත්ත්වය. ඒ අපි වැඩි විස්තර කරන්නේ නැත්නම් ඉතුරු හරිය යෝගාවචරින් භාවනාමය වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඔන්න එතකොට ඒ විඥාන හරිය එහෙමයි කියලා හිතාගන්න. ඒක තේරුම් ගත්තත් ඒත් රහත් වෙනවා. ඊළඟට අපි මේ ආහාර පිළිබඳ කතාවේදී තවත් පැත්තක් මතු කරන්න ඕන. අපි කලින් කිව්වා සත්වයින්ගේ ජීවිතය රඳා පවතින ආහාරය මතයි කියලා. එතකොට ඒක නැතුව බෑ. නමුත් ඔන්න ඔතන ඊළඟට ගැඹුරු කාරණයක් තියෙන මේ පිනතුන් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පවා දුෂ්කර ක්‍රියා කරන 6 අවුරුද්දක් 30 අර නිගණ්ඨ ක්‍රමයට අනුව ඒ කාලේ තිබුණේ දුකෙන්මයි මේ සැපය ලබා ගන්න පුළුවන්. අත්ති කියලා මහානි යෝගිය තමයි ඒ කාලේ රජ කළේ. ඒ කාලේ ශ්‍රමණ බ්‍රාහ්මණින් අතර. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අන්න අනිත් අන්තයට ගියා. ආහාර ප්‍රතික්ෂේප කළා ක්ලාන්ත වෙනකන්. අර පින්තූර තියෙන්නේ උන්වහන්සේ. ඊට පස්සේ ඒකේ අන්තගාමි බව දැකලා ඔන්න මැදුම් පිළිවෙතට ආවා. අන්න මැදුම් පිළිවෙත ආශ්‍රයෙන් මේ ධර්මයේ තියෙන්නේ මේ විසඳුම. ඒ මැදුම් පිළිවෙත ප්‍රකාශ කරන එක්තරා සූත්‍රයක් අපි මීට කලින් ඒක සම්පූර්ණයෙන් කිව්ව නිසා යන්තම් මතක් කරාම මේ පින්තූරට. ඔන්න එක අවස්ථාවක අපි කියමු එක්තරා භික්ෂුණියක් හොරලෙඩ අරගෙන යම්කිසි හොර අදහසකින් ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. බණක් අහන්න ලෑස්තියලා වගේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ හොරේ තීරිලා එක්තරා දේශනාවක් පැවැත්වුවා. ඒ එක්තරා දේශනාවේ ධර්ම කාරණා 4ක් සඳහන් වෙනින් පළමුවෙනි එක විතර අපිට මේ අවස්ථාවේ වුණේ. ඒක කියමු. කියනවා මෙහෙම ආනන්ද ස්වාමීන් වහන්සේ කාරණේ ඉදිරිපත් කරන්නේ. ආහාර සම්භූතෝ භගිනී අයං කායෝ ආහාරං නිස්සාය ආහාරෝ පාතප්පු. නගණියේ මේ ශරීරයේ මේ ශරීරයේ හැදිලා තියෙන ආහාරයෙන් හටගත්තේ. නමුත් ආහාරං නිස්සාය ආහාරෙම උපකාර කරගෙන ආහාරය ප්‍රහාණය කළ යුතුයි. මේක තේරුම් ගන්නත් අමාරු. මෙතන මැදුම් පිළිවෙත තියෙනවා. ඉතින් ඊළඟට ඒකට පුංචි විවරණයක් ඇත්තෙන් ධානාන්ද ස්වාමීන් වහන්සේ දක්වන. කෙසේද ඒ ආහාරය උපකාර කරගෙන ආහාරයෙන් ඈතර වෙන්නේ, ආහාරය ප්‍රහාණය කරන්නේ. ඔන්න ඊළඟට කියනවා මේ පින්නතුන් අහලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට අනුදැනව දාරලා තියෙනවා, ආහාර නොගෙන ඉන්න නෙවෙයි, ආහාර ගන්නව නම් ප්‍රත්‍යවේක්ෂා කරලා ගන්න. ඒක ඥාන සංවරය තුලින් ඒක භාවනාවකට හරියට ඒකේ පරමාර්ථය තේරුම් අරගෙන ආහාර ගන්න කියලා කියලා තියෙනවා. ඉතින් අන්න ඒ ටික කෙටියෙන් සඳහන් වෙනවා. යම්කිසි භික්ෂුවක් ආහාර ගන්නකොට මෙහෙම නුවණින් සලකනවා, පටිසංඛා යෝනිසු නුවණින් සලකලා මෙහෙම කොහොමද මේ ආහාරය මම ගන්නේ, නේව දබාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය, මේක මේ අර කිව්ව වගේ ශරීර විනෝදය සඳහා, ශරීර ශක්තිය වඩා ගැනීමට අලංකාර කර ගැනීම ආදිය සඳහා නෙවෙයි, නවිභූෂණාය. ඔන්න ඊළඟට කියනවා යාව දේව, අන්න වැදගත් වචනේ, හුදෙක් මේ ආහාරය ගන්නේ මොකටද, හුදෙක් යාව දේව ඉමස්ස කායස්ස තිතියා, මේ කය පවත්වාගෙන යාම යාපනාය යපීම සඳහා, තිතියා යාපනාය විහිංසු ප්‍රත්‍ය, ආහාර සම්පූර්ණයෙන් අතහැරියාම වෙන විහිංසාව හිංසාවෙන් බේරීමට බ්‍රහ්මචර්යානුග්‍රහය. ආහාරය ගන්නේ බ්‍රහ්මචර්යාව මේ ශාසනයේ බ්‍රහ්මචර්යාව නිවන් දක්වා යන ප්‍රතිපදාව රැකීමටයි. ඉතින් අන්න ඊළඟට ඒක තමයි හගුලවල දාන. ඉතින් පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං නෝප්පාදෙස්. ඒ බඩගිනි වේදනාව මම මේ ආහාරය ගැනීමෙන් කෙලවර කරනවා. නවංච වේදනං නෝප්පාදෙස්සාමි. පමණට වැඩි කාල ආහාර අරගෙන ඒ අලුත් වේදනාවක් ඇති කරගන්නෙත් නෑ. යාත්‍රාච මේ භවිෂ්‍යති අනුමජ්ජතාච පාසු විහාර. මගේ මේ යාත්‍රාව, මගේ මේ ජීවිත ගමන නිරවද්‍යව ස්පර්ය පාසු විහරණය කියලා කියන්නේ භාවනාවට සුසුවන්දමින් පමණට ආහාර ගැන දීමින් වෙන පහසු විහරණයක් ඇතිවම ජීවත් වෙනවා කියලා ඔන්න පරමාර්ථය සලකනවා. මේකට තව එකක් එකතු කරන්න ඔය පුළුවන් සංඝයා වහන්සේලා ඒකට තව එකතු කරන භාවනා කොටසකුත් ඒක මේ අවස්ථාවේ කිව්වොත් මේ විදිහටයි තියෙන්නේ. පටිසංඛා යෝනිසු අර විදිහට කියලා ඉවර වෙලා ඊළඟට සබ්බෝ පණායන් පින්ඩ පාතෝ ඉසල කියන්නේ අර නේම දවාය නමදාය නමණ්ඩනාන විභූෂණා යාව දීමස්ස කායස තිතියා යාපන විහිංසු ප්‍රත්‍ය බ්‍රහ්මචර්යානුග්ගාය. ඊළඟට ඒකේ පරමහර්ථය දක්වන්නේ මෙහෙමයි, මේ ආහාරයේ තනිකර ධාතුමත්කෝ ධාතු මාත්‍රයක් මේක, පඨවි ආපෝ තීජෝ වාය වලින් සකස් වෙන ධාතු වලින් සකස් වෙන එකක්. මේක ධාතු වශයෙන් බලනකොට මේක පිරිසිදුයි. නමුත් මේ කුණු කයට ඇතුල් වෙලා මේක ඉමං පූතිකායන් පත්වා අතිවිය ජිගුච්චනියෝදා තිතාමත් පිළිකුල් ස්වභාවයට පත් වෙනවායි කියලා. එතකොට අන්න එතන ධාතු මනසිකාරයක් තියෙනවා, ආහාරයේ ප්‍රතිකූල සංඥා කියන පිළිකුල් මනසිකාරයක් තියෙනවා. ඔන්න විදිහට ඒක භාවනාවට නගනවා, ඒක තුලනොත් අන්තිමට ඒ ධාතු මනසිකාරය තුලින් යන්නේ ශුන්්‍යතාවට. ධාතුමත්කෝ මේ ශුන්්‍යෝ, මේක ශුන්්‍ය හැටියට සලකනවා. නිස්සත්තු නිජීවෝ ශුන්්‍යෝ. එතකොට සබ්බෝපන පින්ඩපාතෝ අධිගුච්චනිය ඉමං පූතිකායන් පත්ව අතිවිය ජිගුච්චනියෝ දායති, මේ කුණු කයට එකතු වෙලා යන්නේ. එතකොට ඒ ධාතු මනසිකාරය තුලින් ශුන්්‍යතාව දක්වාම යනවා. පිළිකුල් ගැන මෙනෙහි කිරීම තුලින් මේකේ කලකිරීම වෙනවා, අතහැරීම. එතකොට ආහාරය ආහාරයෙන් මිදෙනවා කියන එක, නිරෝධ කරනවා කියන එක අන්න තණ්හාව නැති කිරීමයි යට තියෙන්නේ. ඔන්න ඒ විදිහට ඒ එතකොට එතනයි මැදුම් පිළිවෙත තියෙන්නේ ධර්මයේ. මොකද ඒ කාරණේ තවත් පැහැදිලි වෙනවා අය මේ අසබ්බාසව සූත්‍රයේ. ජීවිතය ගෙවනකොට සමහර දේවල් ඇතුවත් බැරි නැතුවත් බැරි තත්ත්වයක් තියෙනවා. ඒ ආහාරයේ ඒ බව බුදුරජාණන්සේ තේරුම් ගත්ත යම් අවස්ථාවක ඒ මැදුම් පිළිවෙතට අයිති දෙයක් ආහාරය ප්‍රතික්ෂේප කළ බෑ. ඒ වෙනුවට ඒක ප්‍රයෝජනයට අරගෙන ඒ මධ්‍යස්ථව, ඒකට කියන්නේ මත්තඤ්ඤු මාත්‍රඤ්ඤ වශයෙන් ඒක පමණ දැන වළඳීමෙන් ඒ තමන්ගේ නිවන් ගමන යනවා කියන එක එතනින් ඒ ප්‍රකාශ කරන්නේ. ඒකට අදාළව තවත් නොයෙකුත් උපමා තියෙනවා ආහාරය පිළිබඳව කලකිරීමට හේතු වෙන, ඒකට ලොල් වීම නැති කරන විදිහේ මහ පුදුම උපමාවල් තියෙනවා. කලින් අවස්ථාවත් අපි සඳහන් කළා කුරංව මදුනාලිත්නම්, එහෙම නැත්නම් කුර ධාරූ උපමාව මහ පුදුම උපමාවක් බුදුහාඳුරෝ දෙනවා. අපි මේ කලින් අවස්ථාවක ප්‍රකාශ කළා දැන් ඔය දැලි පිහියක මීපැණි, කවුරු හරිය මීපැණි කැමති, මීපැණි කන්න කැමති කෙනෙකුට අපි දැලි පිහියක මීපැණි තවරලා දෙනවා. එතකොට ඒක ලොවින්නේ කොහොමද? දිව කපා ගන්න වෙනෝනේ. අන්නේ ආ රස තෘෂ්ණාව නැති කරන්න එහෙම කියන්නේ. රස තෘෂ්ණාව සිඳීම සඳහා නෙවෙයිකොත් පුදුම විදිය උපමා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. සමහර විට දක්වලා තියෙනවා මෙහෙම, මේ ආහාරය ගන්නේ හරියට තුවාලයකට බෙහෙත් දානවා වගේ. වනස්ස රෝපණත්ථාය. තව දක්වනවා අක්ක බංජනං යත. අක්ක කියලා කියන්නේ ඔය ඒ කරත්ත වල ඔය බොස් ගෙඩිය කියලා කියන්නේ අර රෝද කර කැවෙන්න පහසු වෙන එතෙන්ට තෙල් දානවා වගේ. එහෙම හිතලා මේ කාන්තාරයෙන් මේ පංචස්කන්ධ භාරය කාන්තාරයේ එහාට ගෙන සංසාර කාන්තාරයේ එහාට ගෙන යාම සඳහා මේ වාහනයට තෙල් දාන්න වගේ ආහාර පාවිච්චි කරන්නේ වෙනෙකුත් මාල් දීලා තියෙනවා. ඊළඟට ක සම්බන්ජනන් ජතා ඊළඟට ඒ රස තෘෂ්ණාව නැතිීම සඳහා ශරීරයේ වනස්ස රෝපණත්හාය අර පුත්‍ර මාංශ වගේම ඒ තර කෙනෙකුට සංවේගී ඇති වෙන දෙයක් ආහාරය පිළිබඳව පිළිකුල් බව ඒක ශරීරයට ඇතුල් වීමෙන් වෙන දේවල් විමනෙහි කිරීම. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ආහාරය පිළිබඳ මැදුම් පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒක දැන් අර ඕඝතරණාදී සූත්‍රවලත් තියෙන්නේ. සැඬ වතුරකින් එතෙර වෙන්න යන කෙනා ඒකට බැස්සට පස්සේ නැමතුනොත් ගිලා බහිනොත් දඟලුවොත් ගසාගෙන යනවා. ඒ වගේ අත්ත කෙලමත් හානියෝගයේ හරියට දැඟලීම වගේ ආහාර සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප. ඊළඟට නැවතීම වගේ තමයි කාමසුකල්ලිකානියෝගයේ අනුව සීමාන්තිකව ආහාර ගැනීම. ඒ දෙකෙන්ම වැළකීලා මත්ඤ්ඤු හෝහි භෝජනේ කියලා තිනෝ. පමණ දෙන වළඳන්න කියලා ප්‍රකාශ කරලා තිනෝ. ආහාර ගන්නීමේදී පරිස්සම් වෙන්න. චත්තාරෝ පංච ආලෝපේ අභුත්වා උදකං පිවියාදි වශයෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යෝගාවචරින්ට ප්‍රකාශ කරලා තිනෝ. ආහාර ගැනීමේදී බත් කටවල් 3-4ක් නොගෙන ඒ වෙනුවට වතුර ගන්නේ මේ සැහැල්ලුව පැවැත්ම සඳහා ඒක උපකාර වෙනවා. ඔය විදිහේ නානාවිද උපමාවලින් ආහාර පිළිබඳ පමණ දෙන වැළඳීම මධ්‍යස්ත ප්‍රතිපත්තියක් හිතන දක්වන්නේ ඒ ආහාරය පිළිබඳව. ඒ වගේම මේ ආහාරය පිළිබඳ ප්‍රශ්නේ කොයිතරම් වැදගත්ද කියතොත් මේ පිනතුන් සමහර විට අහලා ඇති 7 අවුරුදු වයසේදී රහත් වුණු ඒ සෝපාක සාමණේරයන් වහන්සේට උපසම්පදාව සඳහා බුදුරජාහන් වහන්සේ අනුදැන වදාළි ප්‍රශ්න 10කට උත්තර දෙන්න කියලා. පළවෙනි ප්‍රශ්නය සබ්බේ සත්තා ආහාරට්ඨිතික. සබ්බේ සත්තා ආහාරට්ඨිතික හැම සත්වෙයින්ම ආහාරය උඩ ආර්ය මත පවතිනවයි කියන එක. නමුත් ඒ දැන් කාලේ ඒක විහිළුවට සමහරුන් ගන්නවා. නමුත් ඒක හරියාකාර තේරුම් ගත්තොත් ඒකත් ධර්මයේ සඳහන් වෙනවා. යම් කෙනෙක් ඒ සබ්බේ සත්තා ආහාරට්ඨිතික කියන ඒ කාරණේ හරියාකාර තේරුම් ගත්තොත් ඒ තුලින් ආහාරය ගැන නිබ්බිදාව විරාගය නිරෝධය තියෙනවා. අන්නේ ඒක තුලින් නිවන් දකින්න පුළුවන්. තවත් ඒ වගේම සම්මාදිට්ඨි සූත්‍රය ප්‍රකාශ කරනවා. සම්මාදිට්ඨි සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨිය නානාවිධ විදිහට විග්‍රහ කරනවා. විග්‍රහයක් දීලා එනවා තව පුළුවන් ද තව ක්‍රමයක් තියෙනවාද කියලා ඔහොම කියනවා. ඔන්න එක ක්‍රමයක් තමයි යම්කිසි භික්ෂුවක් ආහාරය හරියාකාර දන්නව නම් දැන් දන්නවා මේ පින්නතුන් චතුරාර්ය සත්‍ය කියනකොට දුක සමුදය නිරෝධේ මාර්ගය කියන හතර තියෙනවා. ඔන්න ඒ ආකාරය ප්‍රකාශ කරන්නේ. යම්කිසි භික්ෂුවක් ආහාරය හරියාකාර තේරුම් ගන්නව නම් ආහාර සමුදය තේරුම් ගත්තොත් ආහාර නිරෝධය තේරුම් ගත්තොත් ආහාර නිරෝධගාමී ප්‍රතිපදාව හරියට තේරුම් ගත්තොත් එපමණිකුනුත් කෙනෙක් සම්මාදිට්ඨිය ඇති වෙනවා කියලා. ඔන්න දැන් මේ කියාපු ටික මේක අර්ථවත් කරගන්න පුළුවන්. එතකොට ආහාරය තමයි අර සතර ආකාර ආහාරය. කබලින්කාර ආහාර නම් වූයේ පිඬු කොට ගන්නා ඇතුළට ගන්නා ආහාරය පමණක් නෙවෙයි ස්පර්ශය මනෝ සංචේතනාව විඥානය කියන ආහාර හතරම තේරුම් ගැනීම හරියාකාරයි. ඒකේ දුක් ස්වභාවය. ඊළාට ඒක යටින් තණ්හාව තියෙන බව කලින්ම අපි කිව්වා. ඒ තණ්හාව මොන දෙවෙනි සත්‍ය ආර්ය සත්‍ය හැටියට එතන ඒක නියෝජනය කරනවා. ඊළඟට මෙහි නිරෝධය. ඒ නිරෝධය තමයි නිවන. ඊළඟට ඒකට මාර්ගය තමයි ඔන්න ඔය කියාපු මැදුම් පිළිවෙත පටිසංඛා යෝනිසෝ කියලා නුවණින් ඥාන සංවරය කියලාත් කියන නුවණින් සලකලා ආහාර පරමාර්ථයත් සලකලා ඒ වගේම මේ භාවනාවකට හරවාගෙන භුක්ති විඳීම තුළින්. ඔන්න ඊළඟට තව කාරණයක් අපි අර ඒ ගාථාවල කියුණා ටිකක් ගැඹුරු පැත්තක් අවසාන ගාථාවේ. ආරෝග්‍යං සම්මදඤ්ඤාය ආසවානං පරික්ඛ්‍යා සංඛාය සේවී ධම්මට්ටු සංඛං නෝපේති වේදකු. ඒ ගාථාවේ තේරුමයි මතක් කරගත්තොත් ආරෝග්‍යං සම්මදඤ්ඤාය අපි ආහාර ගන්න මේ නිරෝගීකම සඳහානේ. නමුත් මෙතන බුදුහාමුදුරු හරි පුදුම ගැඹුරු අදහසක් කියන්නේ. ඒ කියන්නේ නිරෝගී බව නේ මෙතන කියන්නේ. නියම නිරෝගී බව මොකද්ද? නියම නිරෝගී බව රහත් බව. එතකොට ආරෝග්‍යං සම්මදඤ්ඤාය නියම නිරෝගී බව තේරුම් අරගෙන ආසය ඒක තේරුම් ගන්නේ ආසවානම් පරික්ඛ්‍යා ආශ්‍රමයන් ක්ෂය කළා. ආසවානම් පරික්ඛ්‍යා ඒක නිසා ඊළඟට සංඛාය සේවී ධම්මට්ටෝ ධර්මෙහි පිහිටි සංඛාය සේවී කියලා කියන අන්නර කියපු පටිසංඛා යෝනිසෝ පින්ඩපාතං පටිසේවාමි ආදී වශයෙන් ඒ පින්ඩපාතයේ පිළිබඳව නුවණින් සලකලා පරිභෝග කිරීම කරන ඒ රහතන් වහන්සේ සංඛං නෝපේති වේදගු. ඔන්න තියෙනවර යඹුරු පැත්තක්. ඒ වේදගු කියලා කියන්නේ ත්‍රිවිද්‍යාව. අපේ බෞද්ධ සංකල්පය අනුව වේදගු කියලා කියන්නේ අර බමුණන්ගේ ත්‍රිවේදේ නෙවෙයි. ත්‍රිවිද්‍යාව හැටියට මේ ධර්මයේ දක්වන රහතන් වහන්සේලා ඒ තත්ත්වය ලැබලා තියෙනවා. ඒ ත්‍රිවිද්‍යාව කෙලවරට ගිය රහතන් වහන්සේ සංඛං නෝපේති කියන්නේ අන්න ගිනීමට නොවේ. ගිනීමට නොවේ. අන්න එතන ඒ යමුරු කාරණයක් එතන සඳහන් වෙන්නේ. එතකොට ඒ ගිනිමට නොඉන්නේ කොහොමද කියන එක ඊළඟට ටිකක් කල්පනා කරලා බලමු. අත්ත වශයෙන් මෙන්න මෙතෙන්දී ආහාර සතර ගැන කියවෙන වෙනත් සූත්‍රයක් තියෙනවා, අත්තිරාග සූත්‍රය කියලා. අත්තිරාග සූත්‍රය. ඒකෙදි මහා පුදුම උපමාවක් දෙන ගැඹුරු උපමාවක්. ඒ අත්තිරාග සූත්‍රයේ මෙහෙමයි සඳහන් වෙන්නේ. සතර ආහාර කියන එක කෙලින් ඉස්සෙල්ලා අර ප්‍රකාශ කළා, මහණෙනි ආහාර සතරක් තියෙනවා, ඒ කියපු හතරමයි. ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙකුට, යම් ශ්‍රාවකයෙකුට මේ ආහාර සතර පිළිබඳව වචන තුනක් එතන සඳහන් වෙනවා. යම් කෙනෙකුට රාගයක් තිබෙනව නම් නන්දි කියන නම් වූ සතුටු වීමක් තිබෙනව නම් තණ්හාව තිබෙනව නම් රාග නන්දි තණ්හාව කියන ඒ කෙලෙස් තියෙනව නම් මේ ආහාර පිළිබඳව, එහෙමනම් ඊළඟට වෙන දේ දක්වනවා. මොන අපි හිතමු කබලින්කාර ආහාර කියලා, පිඬු කොට ගන්න ආහාරය පිළිබඳව අර කියාපු රාගය නන්දිය තණ්හාව යම් කෙනෙකුට ඇතොත් ඒක උපකාර කරගෙන විඥානීය පිහිටල වැඩෙනවා යම් තැනක. ඔන්න ඊළඟට එන්නේ මේ පින්නතුන් බොහෝ විට ඔය ප්‍රයන මේ කාලේ නැවත උත්පත්ති පිළිබඳ ප්‍රශ්නේ, ඒකේ රහස ගැඹුරු කාරණයක් ඔය ඉන්නේ. එතකොට ආර්ය පිළිබඳව අර විදියට රාජය තුටු වීම තණ්හාව තියෙනවනම් ඒ ආහාරය පිළිබඳව විඥානීය එතන පිහිටනවා වැඩෙනවා. යම් තැනක ඔන්න ඊළඟට එතන යන්නේ එතන ඉඳලා පටිච්චසමුප්පාදයට යනවා. යම් තැනක විඥානීය පිහිටලා වැඩෙනවනම් එතෙන්ට නාම රූපය බැහැ ගන්නවා. යම් තැනකට නාම රූපය බැහැ ගන්නවනම් එතන සංස්කාරයන් වැඩෙනවා. යම් තැනක සංස්කාරයන් වැඩෙනවනම් එතන මෙන්න මෙහෙම කියනවා, ආයතින් පුනබ්භවාබිනිබ්බති, නැවත පුනර්භවයක් ඇති වෙනවා. නැවත පුනර්භවයක් ඇති වෙනවනම් එතන නැවත ජාති ජරා මරණ ඇති වෙනවා. එතන හරිම සියුම් කාරණයක් කියන්නේ. ඒ කියන්නේ මේ හතර ගැනම ওই උපමාව ওই විදිහට දක්වන බුදුරජාණන් වහන්සේ අපි ඇතුළට ගන්න ආහාරය වේවා, ස්පර්ශය වේවා, මනෝ සංචේතන විඥානය වේවා, ඒවා පිළිබඳ යම් කෙනෙකුට රාගය, නන්දි, තණ්හා කියන කෙලෙස් තිබෙනවා නම් අන්න අනාගත නැවත භවයකට යන ආකාරය. ඒ නිසාම ඒ තැනැත්තාගේ විඥානය එතන පිහිටනවා. පිහිටලා වැඩෙනකොට නාම රූපය බැහැ ගන්නවා. නාම රූපය බැහැ ගන්නකොට සංස්කාර වැඩෙනවා. සංස්කාර වැඩෙනකොට නැවත උත්පත්තියක් ඇති වෙනවා. ඔන්න එහෙම ටිකක් කලක ගන්න හතරට මෙහෙම. නමුත් ඔන්න ගැඹුරු එක තියෙන ඊළඟට දෙනවා මහා අමුතු උපමාවක්. ඒකට දෙන උපමා මෙන්න මෙහෙමයි බුදුරජාණන් වහන්සේ. යම්සේ මහණෙනි, රදවෙක් හෝ චිත්‍රකාරයෙක් හෝ ලාකඩ රතු පාට, කහ පාට, මදටිය පාට වැනි සායමක් අරගෙන සායමකින් මට්ටම් වූ ලෑල්ලක හෝ බිත්තියක හෝ රෙද්දක හෝ, ඔන්න මේ ටික හොඳට සලකා ගන්න, සියලු අංගපසංග සහිත ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් නිර්මාණය කරන්නේද? අන්න ඒ වගේ, අන්න අර කියාපු දැන් ඒක සම්බන්ධ කරගන්න. එතකොට අර රාගය, නන්දි, තණ්හාව ආහාරය පිළිබඳව තියෙනවනම් අන්න නැවත උත්පත්තියක් ලැබෙන ආකාරයයි. ඒක තුල අන්නර සිතුවම් පටිය වැඩෙන්න වගේ දැන් ටිකක් සලකා ගත්තොත් මේ පින්නතුන්ට යම් ප්‍රමාණයකට අපි මව් කුසේ අර කලල රූපය කිව්වේ මඩ පැල්ලම කිව්වනේ. ඔය මඩ පැල්ල මේ සටහන වෙනවා. ස්ත්‍රී රූපයක් උපදින කෙනාගේ රූපය එතනම තියෙනවනේ. මේ පින්නතුන් දන්නවනේ. ඒක මේ බුදුහාමුදුරු මහ ගැඹුරින් කියන්නේ එතන. අර සිතුවම් කිරිල්ලක් වගේ මේක. ඇයි අර ඒ රාගය, ඒ කෙලෙස් තුලින් අර විඥානයේ යම් පාටක් ගැනිනවා. ඒක තමයි අපි නාම රූපය කියලා කියන්නේ. කොටින් විඥානයේ දාන නමට රූපයක්. අර සිතුවම් කාර්යයගේ, සිතුවම් මඳින පුද්ගලයාගේ උපමාමින් දෙන්නේ ඒකයි. එතකොට රාගය, නන්දිය, තණ්හාව ඇතිතා ඔන්න වෙන හැටි. එතකොට ඒක තුලින් විඥානය ආහාරය පිළිබඳව දැන් සමහර විට අපි හිතමු තනිකර මහා ආහාරයට ලොල් පුද්ගලයෙක් කියලා. ওই දැන් සමහර විට පණුවන් හැටියට උපදින්නේ බඳු අය වෙන්නේ නැති ආහාරවලම. ඌරන් වගේ සතුන් එහෙම ඒ තෘෂ්ණාව නිසාම ආහාරය කෙරෙහි එතනම උපදිනවා සමහර විට. ඒකට අදාළව අන්න ඒ ටික තමයි අර රූපයක් සිතුවම් කිරීම වගේ එතන විඥානයක් නාම රූපයක් අතර සම්බන්ධයයි පෙන්වු කරන්නේ. ආහාර කෙලෙස් නිසා. ඔන්න එහෙම ප්‍රකාශ කළා ඒ සිත්තරයාගේ උපමාව දෙන්නේ එතන. ඊළඟට කියනවා ඒක අනිත් පැත්ත. ඒක ඊටත් වැඩිය ගැඹුරු උපමාවකින්. ඒක බොහෝ දෙනාට ගැටලුවක් ඇත්ත වශයෙන්. හරිම ගැඹුරු. මෙන්න මෙහෙමයි කියන්නේ. ඒක අනිත් පැත්ත කියනවා. යම් කිසි විදියකින් ඒ කියාපු ආහාර හතරේ කෙටියෙන් සලක ගන්න පින්නතුනි, අපි ඇතුළට ගන්න ආහාරි පමණක් නෙවෙයි, ස්පර්ශය වේවා, මනෝ සංචේතන විඥානය පිළිබඳව අර කියාපු රාගයක්, නන්දි නම් වූ සතුටක්, තණ්හාවක් නැතිනම් ඔන්න වෙන දෙයක් කියන බුදුරජාණන්. සංඝයා වහන්සේලාගෙන් මහණ උපමාවකින්, ඒ උපමාව තමයි මහ පුදුම. මහණෙනි, ඔන්න තියෙනවා කූටාගාර ශාලාවක්, කුළුගයක් තියෙනවා, එහෙම නැත්නම් කූටාගාරයක් තියෙනවා. ඒකේ බුදුරජාණන් ප්‍රකාශ කරනවා තුරු පැත්තෙන්, දකුණු පැත්තෙන් හෝ නැගෙනහිර පැත්තෙන් කවුළු තියෙනවා. කවුළු තියෙනවා. එහෙම කවුළු තියෙන කුළුගයක බුදු සංඝයා වහන්සේලාගෙන් අහනෝ, ඉර පායනකොට, ඉර පායනකොට සූර්ය රශ්මිය කොතෙන්ටද වැටෙන්නේ? සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි, අර බටහිර පැත්තේ බිත්තියේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, හොඳයි, බටහිර පැත්තේ බිත්තියේ නැත්නම්? එතකොට සංඝයා වහන්සේලා කියනවා, එහෙනම් පොළොවට වැටෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, හොඳයි, පොළොවක් නැත්නම්? එහෙනම් වතුර, අපි හිතමු පොළොව නැතින කොටින් ඊළඟට තියෙන්නේ වතුරනේ, වතුරේ වැටෙනවා කියලා. බුදුරජාණන් ඊළඟට කියනවා, හොඳයි, වතුරක් නැත්නම්? එහෙනම් ඊළඟට කියනවා සංඝයා වහන්සේලා කියනවා, එහෙනම් ස්වාමීනි, ඒ ඉරු එළිය කොහෙවත් පිහිටන්නේ නැ, අපපතිත්ිත ඔන්න වචනේ නේ. හරි ගැඹුරු පැත්තක් ඔය තියෙන්නේ. එහෙනම් ස්වාමීනි, ඒ සූර්යාගේ රශ්මිය කොහෙවත් පිහිටන්නේ නැ, බිත්තියක් නැ, පොළවක් නැ, වතුරක් නැත්නම් ඒක පිහිටන්නේ අපපතිත්. උච්චරයි උපමා. ඉතින් ඔන්න ඔතන තියෙන ගැඹුර හිතලා බලන්න පින්නතුනි. අපි මේවා යම් විදියකින් ප්‍රකාශ කරලා තියෙනවා අනිදස්සන විඥානය කියලා. ඔන්න දැන් අර ඒකයි කිව්වේ, අපපතිත්ිත විඥානය. රාග ආදියක් නැත්නම් විඥානයට පිහිටන්න හැටියක් නැහැ. ඒකනේ ඔය අනිදස්සන. ඒ අනිදස්සන කියන වචනේ තෝරන කොටත් අපි බොහෝ විට මතක් කරලා තුනා. දැන් ඒකෙදි දක්වනවා ඔය සිත්තරෙකුගේ උපමාවක්. අනිදස්සන කියන්නේ යමක් නොපින් පෙන්නුම් නොකරන, විදහා නොපහරන කියන අර්ථයයි. ඒකත් ඔය කකචුපුන් සූත්‍රයේ උපමාවක් ආශ්‍රයෙන් අපි පෙන්නවා. ඒකේ බුදුරජාන්සේ මෙන්න මෙහෙම ඒතන ප්‍රශ්නයක් අහන බුදුරජාන්සේ. මෙන්න යම් කිසි කෙනෙක් ඔය කියාපු සායම් ලාකඩ, කහපාට, නිල්පාට ආදී සායම් ටිකක් අරගෙන යම් කිසි පුරුෂයෙක් සායම් අපි හිතමු පුරුෂයෙකුත් අරගෙන ඇවිල්ලා කියනවා, ඒ පුරුෂයා කියනවා මෙන්න මෙහෙම, මම මේ අහසේ මම රූපයක් අඳිනවා. එතකොට බුදුරජාන්සේ අහන සංඝයා වහන්සේලාගෙන්, මහණෙනි, ඒක කරන්න පුළුවන් දෙයක්ද? අර මිනිහ අර ආයන් අරගෙන ඇවිල්ලා පුරුෂුවත් ඇලගෙන කියනවා, මම අහසේ රූපයක් අඳිනවා. ඒක කරන්න බැරි වැඩක් කියනවා. මොක් නිසාද කියලා සංඝයා වහන්සේලා තේරුම් ගන්නවා. ඔන්න මෙතන වචනේ වැදගත්. එතන අයං හි බන්තේ ආකාශෝ අරූපී අනිදස්සන. ස්වාමීනි, මේ අහස කියන එක අරූපී, රූපී දෙයක් නෙවෙයි. ඒ වගේම අනිදස්සන, යමක් විදාපාන ශක්තියක් අහසේ නැහැ. අන්න අනිදස්සන වචනේ. දැන් මෙතෙක් බොහෝ දෙනාට තෝරගන්න බැරි තුන් පැත්තක් ඕක. ඒ අනිදස්සන විඥානය ගැන මීට කලින් අවස්ථාවල අපි දේශනාවල් ප්‍රකාශ කළේ තියෙනවා. නිවන ගැන දේශනා විඥානං අනිදස්සනං. ඔන්න එතෙන්ට යමු දැන්. අනන්තං සබ්බතෝ පබං එත් ආපෝච පඨවී තේජෝ වායෝන ගාදති එත් දීඝංච රස්සංච අනුන් තුනං සුභා සුභං එත් නාමංච රූපංච අශේෂං පුරුජ්ජති විඥානස නිරෝධේන එත් හේතං පුරුජ්ජති. ඔන්න ඔය ගාතාව තමයි කාලයන්තරය තිස්සේ තේරුම් ගැනීම වෙන තුනේ සමහරව තේරුවා මුතු ලෝකයක් හැටියට වෙන්නලා දුන්නා. එතන විඥානං අනිදස්සනං අන්නර කිව්ව විඥානයක් තියෙනවා. විමුක්ත විඥානය නාම රූපයක් පෙන්වුම් කරන්නේ නැහැ. විඥානං අනිදස්සනං. එතකොට නාම රූපයට අතුලත් දේවල් තමයි ඊළඟට කියන්නේ. අනන්තං, ඒක අනන්තං. අර කිව්ව දැන් අර සූර්ය රශ්මිය වැටෙන්න තැනක් නැහැනේ. ඒ වගේ අනන්තං සම්බතෝපම ඊළඟට එත් ආපෝ චපඨවි අන්න නොරඳන තැන්. ඒ කියන විඥානේ ආපෝ පඨවි තේජෝ ආදී මහා බුද්ධ ධර්ම සටහන්නේ නගාධති. ඒව රඳන්නේ නැහැ ඒ විඥානේ. එත් ආපෝ ච, මොකද ඒ ධාතු මනසිකාර්ය තුලින් ධාතුන් ගැන කලකිරිලා. එතකොට අර දැන් එකතු කරගන්න අර පුනර්භවය පිළිබඳ කතන්තරයටත්. එතකොට යම් විඥානයක් අර පඨවි ආපෝ තේජෝ වායෝ දෙඩිව ගත්තේ නැත්නම් ඒවයි රාගය ඇතහැරියන අන්න ඒ තාපෝ චපඨවි තේජෝ වායෝ ඒවට ඉඩක් නැහැ අර විඥානේ එන ගාතති. එපමණක් නෙවෙයි, ඒ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනව නම් දිග කොට කතාවක් තියෙනුනේ. ඔන්න දැන් චිත්‍රකාරය ගැනත් හිතන්න. එත දීගංච රස්සන්ති, එහෙම නැත්නම් දිග කොට කතාවකුත් නැහැ. සුභා සුභං, දැන් අර කතාවේ කිව්වනේ ලස්සන අංගපසංග ඇති අසංසිත රුස්සී රූපයක් හෝ පුරුෂ රූපයක් නිර්මාණය කරනවා සිතුවම්පට. ඔන්න සිතුවම්පට කතාව ඕකාශයෙන් තේරුම් ගන්න. ඒ කියන්නේ ඒ සිතුවම්පට අරවයි කෙලෙස් අර රාගය නන්දි තණ්හා තීනතා අර සිතුවම්පට අපි හිතුවත් නැතත් ඒක ඉබේටම ඇඳෙනවා අර කියාපු සායම තුලින් රාගය තුලින්. නමුත් අන්න අර අනිදස්සන තත්වයටපත් වුණාට පස්සේ විමුක්ත සිතේ නාම රූපයක් පිළිඹු වෙන්නේ නැහැ. ඒකයි විඥානං අනිදස්සනං. මහා පුදුම ගාථාවක් ඒක. අන්තිමට කියන්නේ එත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති, නාම රූප ඔක්කොම ඉවරයි එතනම. ඒක නිසා විඤ්ඤාණස්ස නිරෝධයන කියන එකත් බොහෝ දෙනාට තේරුම් ගන්න බෑ. එතන කියන්නේ සාමාන්‍ය ලෝකයාගේ විඤ්ඤාණය සංකත විඤ්ඤාණය, අபிසංකත විඤ්ඤාණය. අපි විඤ්ඤාණය කියලා කියන්නේ අර නාම රූපයත් එක්ක යන විඤ්ඤාණය. අනිත් විඤ්ඤාණයේ ලෝකයා දන්නේ නැහැ. එහෙම විඤ්ඤාණයක් ඇත්තේ කියලා. ඒකට දැන් වෙන වචනකින් කියන්න හැකි නිරුද්ධ විඤ්ඤාණය කියලා. නිරුද්ධ වුණු විඤ්ඤාණය. නිරුද්ධ වෙන්නේ මොකද? අර අපට හුරු පුරුදු අරමුණක් නැහැ. ඒ ටිකට තමයි ඔය රහත් හිත දක්වනකොට අපදිට්ඨං අනාරම්මණං ඔය පින්නතුන් අහලා ඇති. ශුන්‍යත තත්ත්වයේ දක්වනකොට අනිමිත්ත වචනයෝ දෙනවා. නිමිත්තක් නැහැ. අපතිටිත පිහිටීමක් නැහැ. ශූන්‍යයි. ආත්ම තත්ත්වෙන් ශූන්‍යයි. අන්න ඒ බඳු ඒක තමයි යොතනින් පෙන්වු කරන්නේ. ඒ ශුන්‍යත තත්ත්වය ඔන්න ඊළඟට එතෙන්ට තව අපි එකකට ගොමු. වෙලාව ඇති හැටියට ගාථා දෙකක් ධම්මපදේ. යේ සංසන්නිච්චයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජන ශුන්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ ආකාසේව සකුන්තානං පදං තේසං දුරන්න. මහ පුදුම ගාථාවක් ඒකත්. අර වගේම තේරුම් ගන්න අමාරු. ඒ කියන්නේ යේසං සංනිච්චයෝ නැති යම් රහතන් වහන්සේලාට එකතු කරගත්තු දෙයක් නැත්. යේ පරිඤ්ඤාත භෝජන ආහාරය පිළිබඳව හරියට පිළිසිඳ අවබෝධ කරගත්තත් ශුන්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ. ඕ යම් කෙනෙකුගේ ගොදුරු බිම. ගෝචර කියන්නේ පින්නතුනි ගොදුරු බිම. එතකොට යම් කෙනෙකුගේ ගොදුරු බිම ශුන්‍යතා නිමිත්ත තත්වයයි. එතකොට ආහාරය නෙමෙයි ගොදුරු. රහතන් වහන්සේලා ආහාර ගන්නේ ගොදුරක් හැටියට නෙමෙයි. උන්වහන්සේලා ඒක තුළ ශුන්‍යතාව ඒ අවබෝධ කර ගැනීමෙන් ඒ තමන්ගේ අනිමිත්ත ශුන්‍යතේ ගොදුරු බිමේ උන්වහන්සේලා හැසිරෙන්නේ. ශුන්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ. ඒ අයගේ යන ගමන් මාර්ගය සොයා ගන්න බෑ. ආකාශේව සකුන්තානං ගති තේසං දුරන්නය. අහසේ කුරුල්ලෝගිය මාර්ගය දක්වන්න බැරුව වගේ රහතන් වහන්සේලාගේ හිත යන හැටි තේරුම් ගන්න බෑ. අනිමිත්ත නිසා, අපනිහිත නිසා. ඔක බොහෝ තැන්වල තියෙනවා. දෙවියන් බඹුන් වඳිනවලු රහතන් වහන්සේ අනේ ඔබ වහන්සේගේ හිත යන අරමුණ අපට පේන්නේ නෑ අර අරහත් ඵල සමාපත්තියද කියලා. ඔන්න එතනයි ඔය කියන්නේ. එතකොට ඒ ගොදුරු බිම රහසුඤ්ඤතෝ අනි. ඒ කාරණේම ප්‍රකාශ කරන ඊළඟ තියෙන ගාථාව තමයි යස්සාසවා පරිච්ඡීන ආහාරේ චනිස්සිතෝ ශුන්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාශේව සකුන්තානං පදං තස්ස නිරුන්න. අර වගේම අදහස තියෙන්නේ ඒ ආශ්‍රවක්ෂය කළ රහතන් වහන්සේ පිළිබඳව. ඒ අර භෝජන කියලා එතන හතර ඒ ආහාරයම ඔක්කොම තේරුම් ගත්ත නම් අන්න ඒ අර ගිය මාර්ගය දැනගන්න බෑ කියන්නේ හිත යන මාර්ගය දැනගන්න බෑ. අනිමිත්ත නිසා, අපනිහිත නිසා. ඔන්න දැන් තේරුම් ගන්න එක නිසා තමයි අර සංඛාය සේවී ධම්මට්ටෝ සංඛං නෝපේති වේදකු. ඒ රහතන් වහන්සේලා ගිනීමට නොවේ කියන්නේ සාමාන්‍ය ලෝකයා ගණන් ගන්න. බුදුරජාණන් වහන්සේ ආහාර ගන්න හැටි බලන්න. උන්වහන්සේගේ චර්යාව පරීක්ෂා කරන්න. බ්‍රහ්මාවි බ්‍රාහ්මණයාගේ උත්තර නැමැති බ්‍රාහ්මණ තරුණිය 7 මාසයක් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගිය හේවණැල්ල වගේ ගිහිල්ලා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ චර්යාව පිළිබඳ මහා පුදුම වර්ණාවක් බ්‍රහ්මාවි සූත්‍රයේ දක්වනෝ. ඒකෙ මෙන්න මෙහෙම එකක් තියෙනවා. අර කියාපු නීම දවායන මදාය ආදී වශයෙන් අට්ඨංග සමන්නාගතව බුදුරජාණන් වහන්සේ ආහාරය වළඳනෝ. ඒ පමණක් නෙවෙයි මහා ආශ්චර්යක තියෙන්නේ රස පටිසංවේදී භගවා හොති නෝච රස රහග පටි. බුදුරජාණන් වහන්සේගේ රසනහාර ක්‍රියාත්මක වෙනවා. බුදුරජාණන් වහන්සේට රස දැනෙනවා. නමුත් රස රාගයක් නෑ, ඇල්මක් නෑ. අන්න අර ශුන්‍යත අනිමිත්ත කතන්තරේ. එතකොට ඒකේ තුලින් හිතාගන්න මේ පින්නතුන් මේක මහ පුදුම ගාථා ටිකක්. ආහාරය පිළිසිඳ අවබෝධ කරගත්තා කියලා කියන්නේ ආහාර නොගිනීම නෙවෙයි. අර යථා තද්දේ දේරුම් මාර්ගෙන අර තෘෂ්ණාව, රාගය, තණ්හාව ඒවා ඉවත් කරයි. ඒවා ඉවත් කර අවස්ථාවේ, ඒවා ඉවත් නොකර අවස්ථාවේ අපි බලාපොරොත්තු වුණත් නැතත් අරේ තෘෂ්ණා වේගය තුලින් අපේ විඥානය කොතනක හරි සටහන් වෙනවා. අර සිතුවම් පටක් ඇඳෙනවා. මව් කුසේ හෝ ඒවා වෙන කොතනක හෝ ඒවා. අනේ ඊළඟ එතන තමයි ඔය දැන් හැමෝම ගිහිල්ලා හිර වෙලා ඉන්නේ. පුණ ආයති පුනබ්භව නැවත පුනර්භවයක් ඇති වෙන්නේ. විඥානයත් නාම රූපයත් එකට යනවනම් විඥානය ඉවත් වුණොත් එතන නාම රූපයක් හටගන්නේ නැහැ. ඉතින් අනේ ටික තමයි කිව්වේ. එතකොට යම් අවස්ථාවක විඥානය ජීවත් වෙන ඉන්න අවස්ථාවෙත් නාම රූපෙන් මිදිලා නම් මරණ අවස්ථාවේ නිමිත්තක් ගන්නෙ නැහැ. ඒ නිමිත්තක් නොගන්න ස්වභාවය තමයි අන්න අර කියාපු කුළුගේ උපමාවෙන් දැක්වේ. ඒ සූර්ය රශ්මියට පිහිටන්න තැනක් නැහැ. සූර්ය රශ්මියට පිහිටන්න තැනක් නැහැ. බිත්තියක්වත්, පොළවක්වත්, වතුරක්වත් මොකක්වත් නැහැ. ඔන්න එතකොට ඒක ගැඹුරු පැත්තටයි ගියේ. ඉතින් මේ පින්නතුන් සලක ගන්න මේ ආහාර ප්‍රඥාප්තිය කොයිතරම් මහ පුදුමද කියලා මේ ධර්මයේ තිබෙන. ඒ ආහාර පිළිබඳ චතුරාර්ය සත්‍ය ක්‍රමයට ආහාරයත්, ආහාර සමුදයත්, ආහාර නිරෝධයත්, ඒට ආහාර නිරෝධ ගාමී ප්‍රතිපදාවත් හරියට තේරුම් ගත්තොත් අන්තිමට එතන කියනවා ආහාරය හරියාකාර තේරුම් ගත්තොත් ඒතනත් එතනම රහත් වෙනවා කියලා. ආයම තුන් කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් ওই ටිකේ ආශ්‍රයෙන් මේ අපි මේක හිතාගන්න මේ පින්නතුන්ට කමනහනක් කියලා මේ දේශනාව. එතකොට මේක ආශ්‍රයෙන් අපි මේ කවුරුත් කාටත් මේවා කියන්නේ මේ ජඹුරු දේවල් පවා ගැඹුරුයි කියලා හිතන්නේ පැත්ත වශයෙන් ධර්මයේ ගැඹුරු තමයි. මේව හරියට තේරුම් ගත්තොත් ඒක යම් කෙනෙක් ඒක යෝනිසෝ මනසිකාර වශයෙන් හිත යොදනවා නම් ඒ අර කියාපු මාර්ගඵලාදී ඈත නොවේ. අන්න ඒක නිසා ඉතින් මෙතෙක් මේ පින්වතුන් ආද දින සීල් සමාදන් වෙලා යම් සීලයක පිළිපදලා යම් ප්‍රමාණයකට තමන්ගේ මන භාවනා කරන්නත් ඇති. ඉතින් මේ දේශනාවත් මේ පින්වතුන්ට විදර්ශනාත්මක වශයෙන් ඒ ආහාරය පිළිබඳ මේ බෞද්ධ පින්වතුන් සංඝයා වහන්සේ පමණක් නෙමෙයි යෝගාවචර පින්වතුන් ඒ ආහාර ප්‍රත්‍යවේක්ෂාව යෙදෙනවා. ඒ ප්‍රත්‍යවේක්ෂාවදී මේ විදිහට යෙදුවොත් හරියට ප්‍රත්‍යවේක්ෂාව සම්පූර්ණ කරගත්තොත් අන්න එතනම මාර්ගඵල තියෙනවා. එතකොට මේ දේශනාව තම තමන්ගේ බණ භාවනාවට උපකාරගෙන හැකිතා කික්මනින් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල තියෙන මේ අති භයානක සංසාරේ නත්මෙදිමිට මේ පින්වතුන් ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අවිචේසිත අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මෙමඳු ධර්ම දේශනාවේ ධර්මශ්‍රවණ මේ කුසලයක් අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් මම මහණෙනි සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් ඉඳාතු. ඉතාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මාට්ඨා දීවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මාට්ඨා දීවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මාට්ඨා දීවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය ශෝකප්පත්තා ච නිශෝකා හන්තු සබ්බේපි පාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය ශෝකප්පත්තා ච නිශෝකා හන්තු සබ්බේපි පාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය ශෝකප්පත්තා පානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සම්පතං සමහ ඉමිනා පුඤ්ඤ කම් තුයාවනි බා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාවනි බා සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුතේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති නීවච තෝ නිබ්බාන සම්පති මිනාති සමිච්ඡති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.